හැබැයි අපි මෙතනදී තව කාරණයක් තේරුම් ගන්නට ඕන පෙනුතුනේ. දැන් දරුවෙක් කෙරෙහි මවක් තුල ඇති වෙන හැඟීමත් හැම විටම මෙත්තාවමයි කියලා අපට පැහැදිලි කරන්නට පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට තෘෂ්ණාව වෙන්නටත් පුළුවන්. සමහර වෙලාවට බලාපොරොත්තු අපේක්ෂාව වෙන්නටත් පුළුවන්. එහෙම නැත්නම් සමහර වෙලාවට මගේ දරුවන්ට වගේම මං අනිත් අයටත් සලකනවා කියන යම්කිසි මානපරවශ ස්වභාවයක් තමන්ගේ ස්වභාවය අනිත් අයට ප්‍රකට කරන ගතියක් මෙහෙම එක එක මනෝභාවයන් ප්‍රතජන සිත් සතන් තුල ජනිත වෙන්නට පුළුවන්. අම්මා කෙනෙක් වුණත් තාත්තා කෙනෙක් වුණත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් අපේ සිත් තුල හැමතිස්සෙම මේ නිවැරදි යහපත් මනෝභාවයන් ඇති වෙනවා කියලා අපට නිගමනය කරන්න බෑ. ඒවා වංචක වශයෙන් විවිධ ස්වරූපයන්ගෙන් මතුවෙන්නට පුළුවන්. එතකොට අපි තේරුම් ගන්නට ඕන බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ ඒ මෞතුමියගේ සිතේ තමන්ගේ එකම දරුවා කෙරෙහි ඇතිවෙන මෙත් සිත. එතකොට එකම දරුවෙක් හිටියා වුණත් ඒ දරුවා කෙරෙහි යම්කිසි ස්නේහවන්ත හැඟීමක් ඇති වුණා වුණත් මව පැහැදිලි කරගන්නට ඕන මේ ඇතිවෙන හැඟීම මෛත්‍රියද එහෙම නැත්නම් වෙනත් ඇලීමක් තෘෂ්ණාවක් බලාපොරොත්තුවක් අපේක්ෂාවක්ද මෙතන තියෙන්නේ කිය. දැන් ඒක කොහොමද තෝරගන්නේ? ඒක තෝරගන්නට නම් අපි විවිධ අවස්ථා වලදී අපේ මනස පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා පිළිබඳව හිතෙනවා මගේ දරුවට යහපතක් වෙන්න ඕන කියලා යම් අවස්ථාවක් අපි හිතමුකෝ රැකියාවකට යන අවස්ථාව එහෙම නැත්නම් විභාගයකට ඉදිරිපත් වෙන අවස්ථාවේදී ඒ දරුවට හොඳක් වෙන්න ඕන ඒ දරුවා හොඳින් විභාගයෙන් සමත් වෙන්න ඕන යහපතක් වෙන්න ඕන කියන අදහසක් මව තුල තියෙනවා. අපි හිතමු දැන් ඒ දරුවාට අර බලාපොරොත්තු වෙච්ච විදිහට විභාගයේ සමත් වෙන්නට බැරි වෙනවා. එහෙම නැත්නම් අර රැකියාව නොලැබී යනවා. දැන් ඒ මෞතුමියගේ මනසේ නොසතුටක් හට ගන්නවා නම් දුකක් හට ගන්නවා නම් වේදනාවක් හට ගන්නවා නම් එහෙමනම් ඒ මවගේ මුලින් ඇති වෙලා තියෙන මනෝභාවය මෙත්තාවද එහෙම නැත්නම් අපේක්ෂාවද? අන්න ඒ විදිහට පරීක්ෂා කරලා බලන්න ඕනේ. මෙත්තාව කියලා කියන්නේ මෘදු මොලොක් සෞම්‍ය වූ ආකල්පයක්. ඒකෙන් දුක ඇති කරන්නට විදිහක් නැහැ. ඒකෙන් ශෝකය ජනිත කරන්නට විදිහක් නැහැ. ඒකෙන් සන්තාපය ඇති කරන්නට විදිහක් නැහැ. මොකද ඒක යහපත් වූ සෞම්‍ය වූ කුසල මනෝභාවයක් නිසා. එහෙනම් දැන් මේ මෞතුමියට අර දරුවාගේ යහපත අපේක්ෂා කළා. හැබැයි අපේක්ෂිත යහපත ඉටු නොවුනහම දුකක් කනගාටුවක් ශෝකයක් ඇති වෙනවා නම් ඒකේ තේරුම තමයි මේ මෑණියන්ගේ මනසේ මුලින් ඇති වෙලා තියෙන්නේ මෙත්තාව නෙමේ යම්කිසි තෘෂ්ණා මූලික බලාපොරොත්තුවක් පමණයි. මෙන්න මේ විදිහට එක් එක් අවස්ථාවලදී එක් එක් ආකාරයෙන් අපි ප්‍රත්‍යවේක්ෂා කරමින් විමසා බලන්නට ඕන සැබවින්ම අපේ සිතේ පවතින්නේ මෙත්තාවද වෙනත් මනෝභාවයක්. සමහර වෙලාවට රාගයත් තමන්ගේ මනසේ මෙත්තාවේ ස්වරූපයෙන් මතුවෙන්නට පුළුවන්. ඒව හඳුන්වන්නේ වංචක ධර්ම හැටියට. වංචක ධර්ම කියලා කියන්නේ පින්තුනේ ඒ මනෝභාවය අපට වංචා කරනවා නෙමෙයි අපේ සිතේ ඇතිවෙන මනෝභාවයන්ගේ ස්වરૂපය හඳුනා ගන්නට තරම් අපි ප්‍රඥාව දියුණු කරලා නැහැ සිහිය දියුණු කරලා නැහැ. අපි හඳුනාගෙන තියෙන්නේ මනෝභාවයන්හි එක්තරා ස්වરૂපයක් විතරයි. ඒතර වෙනස් ආකාරයකින් මතුවෙනකොට අපි ඒකට රැවටෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් තරහ කෝපය කියන්නේ මොකද්ද කියලා අපි හැමෝටම අත්දැකීම් තියෙනවානේ. හැබැයි ඒ කෝපයම ඉතාම සියුම් විදිහට මතුනොත් ඔය කොච්චර කෝපය ගැන හඳුනාගෙන ඉන්න කෙනෙකුට උනත් ඒක වැරදි විදිහට තේරුම් ගන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව යම්කිසි සිදුවීමක් පිළිබඳව තමන්ගේ මනසේ ඇතිවන නුරුස්සන ගතිය තමන්ගිට හැඟෙන්න පුළුවන් මේ කිසි දෙයක් ඇති තේරුමක් ඇති දේවල් නෙමෙයි මේ කොච්චර අපි බලාපොරොත්තු තියාගෙන හිටියත් මේවා අපට අවශ්‍ය විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සියල්ලම අතහැරලා දාන්න ඕන. දැන් ඉතින් මේවා ඔය නඩත්තු කරමින් පවත්වමින් කොච්චර දරුවෝ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියත් කිසි තේරුමක් නැහැ. ඒ කවුරුවත් ඉතින් අන්තිමට අපට ඕන විදිහට ක්‍රියාත්මක වෙන්නේ අපට ඕන විදිහට සැකසෙන්නේ නැහැ. මේ සියල්ලම අතහැර දමන එක තමයි යෝග්‍ය කියලා ඒ තනත්තාට හෝ තනත්තියට හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. එතකොට මේ හැඟීම මොකද්ද කියලා හිතනකොට දැන් මට මේ හැම දෙයක්ම අතහරින්නට පුළුවන් මේ හොඳ නයිස් ප්‍රම්මේ මනෝභාවයක් ඇති වෙනවා. දැන් මේ අත්හැරීමේ ගුණය තමන්ට දියුණු වෙලා දැන් මේ ආදීනව තමන්ට හොඳට ප්‍රකට වෙලා මේ මහා ප්‍රඥාවක් තමන්ට මතුවෙනවා නෛෂ්ක්‍රම්‍ය අධ්‍යාසයක් එනවා වගේ තමයි එතනටට හැංගෙන්නේ. නමුත් මේ බොහෝ තැන්වල ක්‍රියාත්මක වෙනවා අර තමන් කැමති විදිහට දේවල් සිදු නොවීම නිසා ඒ අරමුණ පිළිබඳව ගැටෙන ගතිය, ඒ ගැටීම කෝපයක් ද්වේෂයක් හැටියට රළු වුණොත් අපි ඒක හඳුනා ගන්නවා. එයම සෞම්‍ය විදිහට මොලොක් විදිහට ඇති වෙනකොට ඒ පටිඝයම අපේ ප්‍රඥාව හැටියට නෛෂ්ක්‍රම හැටියට වර්ධවා ගන්නට පුළුවන්. ඇයිද ඒ මනෝභාවයන්හි ගති ලක්ෂණ හරියටම හඳුනාගෙන නැති නිසා. ඒතොර එකම මනෝභාවය වුණත් ඒ අවස්ථාවන්හිදී උස්පහත් වෙන්නට පුළුවන්. ඒතොර උස්පහත් වුණහම අපට ඒක හඳුනා ගන්න බැරි වෙනවා නම් ඒකේ තේරුම අපි ඒ මනෝභාවයෙන් නිවැරදිව වටහාගෙන නැහැ. වෙන තුනේ මේ සමාජයේ අපට ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, මේ අතට අහුවෙන දේවල්වත් අපි හරියට හඳුනාගෙන ඉන්නවා කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඒවැහි අනන්‍ය ලක්ෂණ අපි හරියට තේරුම් අරගෙන නැහැ ගොඩක් වෙලාවට. ඒ නිසා තමයි දැන් මේ උදේ හවස දකින මිනිස්සයා වුණත් සමහරලාට රැවුල වවාගෙන තොප්පියක් දාගෙන ඇඳුම වෙනස් කරගෙන එහෙම ගියොත් එහෙම අපිට මේ මිනිස්සයක පාට අඳුරගන්න බෑ. ඇයි අඳුරගන්න බැරි වෙන්නේ? ඒ පුද්ගලයාට ආවේනික ලක්ෂණ හරියට සටහන් කරගෙන නැහැ. දැන් ඔය සමහර වෙලාවට අපි දකිනවා කාටුන් චිත්‍ර ශිල්පියෝ. ඒ කාටුන් ශිල්පියෝ වගේ අය පුද්ගල අනන්‍යතාවය හරියට හඳුනා ගන්නට උත්සාහ කරනවා. ඒ නිසා ඒ අය අඳුන කාටුන් චිත්‍රය බැලුවෙන් පස්සේ ඒක අංග සම්පූර්ණ චිත්‍රයක් නෙමෙයි. නමුත් කොයි විදිහට ඇඳවුණත් මේ අහවලයි කියන එක බලන ඕනම කෙනෙකුට සැනින් වැටහෙන විදිහට ඒ පුද්ගලයාට අනන්‍ය වූ ලක්ෂණ ටික එතනත්ත සටහන් කරනවා. එතකොට ඒ වර්ණ නැති වෙන්නට පුළුවන්, ඒ හැඩතල නැති වෙන්නට පුළුවන්, යන්තම් රේඛා වලින් වෙන්නට පුළුවන්, එහෙම මෙහෙම සටහනක් දාලා තියෙනවා. හැබැයි ඒ සටහන තුල දකින ඕනම කෙනෙකුට මේ අහවලයි කියන සංඥාව මතුවෙනවා. ඒ කුමක් නිසාද? ඒ පුද්ගලයාට ආවේනික වුණු අනන්‍ය වුණු ගති ලක්ෂණ එකක් හෝ කිහිපයක් හෝ එහි සටහන් කරලා තියෙන නිසා. දැන් සමහර වෙලාවට කතා කරන්න බැරි අයට, උත්පත්තියම කතා කරන්න බැරි අයට, ගොළු අය, ඒගොල්ලොත් සමහර වෙලාවට මෙහෙම සමාජයේ දේවල්, ඇහැට පෙනෙන දේවල්, ඒ වගේම අතට අහුවෙන දේවල්, පුද්ගලයෝ පිළිබඳව ඉබඳු අනන්‍යතාවයක් හඳුනා ගන්න උත්සාහ කරන. මොකද ඒගොල්ලන්ට කතා කරලා නම් වශයෙන් කියන්නට බෑ. කියන්න බැරි නිසා ඒගොල්ලෝ අතෙන් හැඩරුවෙන් කියනවා. ඒ හැඩරුවෙන් කියනකොට දැන් අපි සමහර දේවල් එහෙම අතෙන් කියන්න ගියාට හරියට ඒ සටහන එන්නේ නැහැ. හැබැයි අර උපතින්ම ගොළු කෙනෙක් සමහර දේවල් විස්තර කරනකොට අපි බලාගෙන ඉන්න අයට බොහෝ විට හරියටම පැහැදිලිව දැනෙන හැටියට ඒ පුද්ගලයාගේ ආවේනික ලක්ෂණය, එහෙම නැත්නම් ඒ ද්‍රව්‍යයට ආවේනික ලක්ෂණය ඒ තරත්ත අතින් සමහර වෙලාවට මතු කරලා පෙන්නනවා. ඒ කුමක් නිසාද? අපිට වෙනත් විකල්ප තියෙන නිසා අපිට ඒ පැහැදිලිව හඳුනා ගැනීමේ අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. හැබැයි අර තැනත්තාට වෙන ඒ පෙන්වන්නට ක්‍රමයක් නැති නිසා ඒ සටහන් වෙනව නිවැරදිව හඳුනා ගන්නට ඔහු උත්සාහ කරනවා. එතකොට අන්න ඒ වගේ අපි මේ උදාහරණ කීපයක් සිහිපත් කළේ අතට අහුවෙන ඇහැට පේන දේවලුත් හඳුනා ගැනීම පහසු නැතිනම් මනෝභාවය හඳුනා ගැනීම කොහෙත්ම පහසු වෙන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කුසල මනෝභාවයක් අපි තේරුම් ගන්නවා නම් නැවත නැවත ඊට කලින් එය මතුණු අවස්ථා අපට සිහි කරන්නට පුළුවන් නම් සිහි කරලා ඒ අවස්ථාවේ ඇතිවෙච්ච හැඟීම මොකද්ද කියලා තේරුම් ගන්නට උත්සාහ කරන්නට ඕන. ඒ වගේම උත්සාහයෙන් එබඳු මනෝභාවයන් මතු කර ගනිමින් එහි ගති ලක්ෂණ මොනවද කියලා හඳුනා ගන්නට උත්සාහ කරන්නට ඕන. ඊළඟට අර විදිහට මනෝභාවය, මෛත්‍රී මනෝභාවය ඇති වුණා කියලා හිතුණා වුණත් එහි යම් යම් වෙනස්කම් අඩුලුහු තියනවද කියලත් අපි පරීක්ෂා කරලා බලන්නට ඕනේ. අර මව තුළ දරුවා කෙරෙහි ඇති වෙන හැඟීම වගේ ඒ මෛත්‍රී මනෝභාවය කියලා අපට හිතුණාට ඒ මෛත්‍රිය නොවි තෘෂ්ණාව, බලාපොරොත්තුව, අපේක්ෂාව වැනි වෙනත් මනෝභාවයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම අපි මුලින් කිව්වා වගේ රාගය වෙන්නත් පුළුවන් මෛත්‍රියේ ස්වරූපයෙන් මතුවෙන. සමහර වෙලාවට තමන්ට සමාජමය වශයෙන් සමාජ සම්මතයේ හැටියට ඇලුම් කරන්නට සුදුසු නැති පුද්ගලයෙක් කෙරෙහි තමන්ගේ මනසේ රාගයක් මතුවුණොත්, අපි හිතමු ගිහියෙකුට, ගිහි කාන්තාවකට භික්ෂුවක් පිළිබඳ රාගයක් ඇති වෙනවා. එතකොට දැන් මේක සමාජයේ අසම්මත දෙයක්. ඒ අසම්මත දෙයක් වෙනකොට ඒ සරාගී බව සමහරලාට මෛත්‍රිය හැටියට, සද්ධාව හැටියට මතුවෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒ සද්ධාව හැටියට, මෛත්‍රිය හැටියට හඳුනා ගන්නට පුළුවන්. ඒ ස්වරූපයෙන් වෙනස්ව මතුවෙනවා කියන එක නෙමෙයි, මතුවෙන්නේ රාගයම තමයි. හැබැයි අර්ථනැත්ති හඳුනාගන්නේ ඒ සද්ධාව හැටියට හෝ මෛත්‍රිය හැටියට. ඊළඟට අපි හිතමු යම්කිසි පුරුෂයෙකුට සමාජ මට්ටම් වශයෙන්, තරාතිරම් වශයෙන් තමන්ට උචිත නොවන යම්කිසි කාන්තාවක් පිළිබඳව ඇලීමක්, බැඳීමක්, රාගයක් ඇති වෙනවා. එතකොට තමන්ගේ මනසින් ඒක නැවත නැවත යටපත් කරනවා. එහෙම අසම්මත දෙයක් මතුවෙන්නට ඉඩ නොදී එහෙම යටපත් කරනකොට ඉතාම සෞම්‍ය විදිහෙන් ඇතිවෙන ඒ මනෝභාවය තමන්ට හැඟෙන්නට පුළුවන්. ඒ තැනැත්තිය කෙරෙහි බොහොම කරුණා මෛත්‍රියෙන් තමන් උදව් කරන්න, උපකාර කරන්න මේ ක්‍රියාත්මක වෙනවා වගේ තමන්ට දැනෙන්නට පුළුවන්. මේ විදිහට තෘෂ්ණාව හැටියට, අපේක්ෂාව හැටියට, බලාපොරොත්තුව හැටියට, රාගයේ හැටියට විවිධ ස්වරූපෙන් ක්‍රියාත්මක ඒ මනෝභාවයන් අපි වරදවා ගන්නට පුළුවන්, මෙත්තාව කියලා පටලවා ගන්නට පුළුවන්. එහෙම නොවෙන්නට නම් මෛත්‍රී මනෝභාවය නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ දති ලක්ෂණ හරියට හඳුනා ගන්නට අපි වෑයම් කරන්නට ඕනේ.